වේගුරු ගෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කැකුළු මල්
ආදරණීය තුමේ පුතේ ඌවේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමින් අද ඔබ හමුවන්නේ පරිසරය පාඩම සමග බණ්ඩාරවිල මධ්‍ය මහාවිද්‍යාලයේ අනුෂ්ක නුවන් ප්‍රිය ගමකේ ගුරුතුමා සමග බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුතුමිය. අපි එහෙමනම් ශිෂ්‍යත්වය පරිසරය පාඩම සමග එක්වෙමු.
යතු කැටෙන් ලිය ගාන අත් කියතෙන් ඒවා කපන අටුව පුටුව දෙකම හදන වඩු වැන්දෙකි මං ලම්බය මනිස් ලෑල්ලගෙන ගඩොල් තබා බිත්ති බඳින උස උස ගොඩ නැගිලි හදන පෙදරේරුවමං ඉල්ලම් කෝරක් අරගෙන ඉල්ලම් ටික ගොඩ දාගෙන දිලිසෙන මිනි කැට හොයන පතල් කරුවමං මාදල් විසි දැල් විසි කර මුහුදු ගිහින් මාළු රැගෙන ගොඩට ඇවිත් විකුණා දෙන දීවරයකි මං මුළු රටටම බත සපයන උදළු නගුල් කුඹුරටගෙන සරු අස්වනු රටට බෙදන ගොවි රජෙක් මං
අද නම් ලේසි නෑ ගිය සතියක අපි මෙහිට ආවේ උපකරණ ටිකක් විතරක් අරගෙන අද මෙන්න මේ කට්ටියම එකගෙන ඇවිල්ලානේ අපේ චන්ද්‍රිකා ටීචර්
ඔව් සර් අද ඌව ගුරු ගෙදරට ආවේ අප පරිහරණය කරන දේවල් පාඩමේ ඉතුරු වුණු තවත් වැදගත් කරුණු ටිකක් කතා කරන්න. එහෙනම් අපි අද පාඩම පටන් ගමු.
පාඩම ආරම්භයේදී දූල පුතාට ඇහුණ ගීතය හරිම ලස්සනයි නේද? විවිධ වෘතීන් කිහිපයක් ගැන කියවුණා මේ ගීතයේදී. අන්න ඒ වෘතීන් වලට එහෙමත් නැත්නම් ඒ කර්මාන්ත වලට භාවිතා කරන භාණ්ඩ හා උපකරණ ගැන අපි අද මුලින්ම කතා කරමු. දුවේ පුතේ අපේ ජීවිතය පහසු කරගන්න අපේ විවිධ අවශ්‍යතා ඉටු කරගන්න තමයි මේ විවිධ කර්මාන්ත බිහි වෙලා තිබෙන්නේ. පෙදරේරු කර්මාන්ත ගැන කතා කළොත් ඔබ වාසය කරන නිවස, ඔබ අධ්‍යාපනය ලබන පාසල, එතකොට විවිධ අවශ්‍යතා සඳහා ඔබ නගරයට ගියාම බැංකුව, රෝහල, ඒ වගේම තපල් කාර්යාලය, පොලිස් ස්ථානය, ඒ වගේම දුම්රිය ස්ථානය, මේ සෑම තැනකම ගොඩනැගිලි තිබෙනවා. පෙදරේරු ශිල්පීන් තමයි මේ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පෙදරේරුවන්ගේ විශිෂ්ට නිර්මාණයක් විදිහට මට මේ වෙලාවේ මතක් වෙනවා ආරුකු නමේ පාලම ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන පෙදරේරු ශිල්පීන්ගේ ශ්‍රී ලාංකික පෙදරේරු ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයක්. ඒකම වඩු කර්මාන්තය. ඊළඟට ඔබ හිතනවා බලන්නකෝ පාසලේදී ඔබ අසුන් ගන්න මේ පුංචි නේද ළමා පුටුව, ඔබේ මේසය, ගුරු මේසය, ගුරු පුටුව, ඒ වගේම නිවසේ තිබෙන අල්මාරිය නේද, ඒ වගේ ඇඳ, ගොඩක් දේවල් වඩු කාර්මික ශිල්පීන් තමයි අපිට මේ ලබා දීලා තියෙන්නේ. ඊළඟට දීවර කර්මාන්තය ගැන කතා කළොත් ලංකාව මුහුදින් වට වූ දූපතක්නේ. ඉතින් අපිට මේ අපිට ලොකු සම්පතක් තමයි මේ මුහුද. මුහුදේ ඉන්න මසුන් අපේ බත් පිඟාන රස කරනවා වගේම, අපේ කුස පුරවනවා වගේම, දිව රස කරනවා වගේම පෝෂණීය අවශ්‍යතා, ප්‍රෝටීන් අවශ්‍යතා ගොඩක් අපිට සපුරාලනවා. ඉතින් දීවර කර්මාන්තය ගැනත් අපි තව ටිකක් විස්තර ඉදිරියේදී කතා කරමු. ඊළඟට පතල් කර්මාන්තය. ඔබ විශ්වාස කරනවද? ලෝකේ ඉන්න බලගතුම කෙනෙක් තමයි, ජනප්‍රියම කෙනෙක් තමයි එංගලන්තයේ රැජින. මේ එංගලන්තයේ රැජිනගේ මුදුවේ පවා තිබෙන්නේ පැටවුනේ ශ්‍රී ලංකාවෙන් හැමු වූ නිල්මාණික්යක් කියලා ඔබ දන්නවද? ඉතින් දුවේ පුතේ පතල් කර්මාන්තය අපේ අනාදිමත් කාලයක ඉඳලා, බොහෝම ඈත කාලයක ඉඳලා අපේ රටේ ප්‍රසිද්ධියට පත්වෙච්ච කර්මාන්තයක්. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ඒ ප්‍රදේශයේ තමයි දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල තමයි පතල් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ගොඩක්ම ප්‍රචලිත වෙලා තිබෙන්නේ. මැණික් පතල් ගැන වගේම මිනිරම් පතල් ගැනත් අපි ඔබට ඉදිරියේදී කරුණු ගැන හැර දක්වන්නම්. ඊට පස්සේ කෘෂි කර්මාන්තය. ලෝකයේ පැරණිම සහ ජනප්‍රියම කර්මාන්තය මොකක්ද කියලා හෙවොත් කෘෂි කර්මාන්තය තමයි. ඒකට අපිට දෙන්න පුළුවන් හොඳම පිළිතුර. ශ්‍රී ලංකාවේ රජවරු ඒගොල්ලෝ රට පාලනය කරන සෑම කාලයකදීම කරපු ප්‍රධානම කාර්යයක් තමයි වැව් නිර්මාණය. මේ වැව් නිර්මාණය කළේ වසරේ කන්න දෙකක් යලමහා කන්න දෙකම කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දෙන එක. ඉතින් අපි කෘෂි කර්මාන්තය ගැනත් ඉදිරියේදී ටිකක් වැඩිපුර කතා කරමු. දැන් ඔය මොන කර්මාන්තය කරන්නත් උපකරණ ඕනිනේ. ඒ උපකරණ හදලා දුන්නේ අපේ කම්මල් කර්මාන්තයෙන්. ඉතින් කම්මල් කර්මාන්තය ගැනත් අපි අනිකුත් කර්මාන්ත වගේම ටිකක් වැඩිපුර කතා කරමු. එහෙම නේද ටීචර්?
ඔව්, ගොඩක් දේවල් තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ විවිධ කර්මාන්තවලදී ඒ අය පරිහරණය කළේ මොනවාද කියන එක ගැන. අනුෂ්ක සර්, අපිට කියන්නකෝ පෙදරේරු කර්මාන්තයේදී මොනවද පරිහරණය කරන්න ගන්න උපකරණ, මොනවද ඒවා වලින් අපි කරගන්න කාර්ය කියන එක ගැන.
ඔව් දුවේ පුතේ, දැන් පෙදරේරු කර්මාන්තයේදී අපි දකිනවා විවිධ ඉදිකිරීම්. හැබැයි මේ ඉදිකිරීම් වල තියෙනවා විවිධ වෙනස්කම්. නේද? සියුම් ලෙස කටයුතු කරන ඕන අවශ්‍යතාව අපි දකිනවා. ඉතින් ඔබ දැකලා ඇති අපි මේ පෙදරේරුවේ හඳුනා ගන්න පුළුවන් එයාලා භාවිතා කරන උපකරණ වලිනු. ඒගොල්ලෝ කරන භාවිතා කරන අමුද්‍රව්‍ය වලිනු. ඉතින් මිනිස් ලෑල්ල ගැන ඔබ අහලා තිනේ. මිනිස් ලෑල්ල භාවිතා කරනවා මේ ලෝහ වලින් නෙවෙයි හදලා තිනේ, ලී වලින්. මිනිස් ලෑල්ල දිහා හොඳ විමසිල්ලෙන් බැලුවොත් අර සිමෙන්ති හැම ගැවුණ මේක ලෝහ වලින් හදුවා වගේ ඔබට පේන්න පුළුවන්. නමුත් ඒක ලී වලින් සාදාගෙන තියෙන සරල පුංචි උපකරණයක්. මිනිස් ලෑල්ල මත තමයි මේ බදාම තබාගන්නේ. ඔබ දන්නවා වැලී, සිමෙන්ති, වතුරයි මිශ්‍ර කරලා හොඳට අනාගත්තම උදැල්ලකින් හෝ එහෙම නැත්නම් සවලකින් අනාගත්තම ඒකට අපි කියන්නේ බදාමය. මේ බදාමය රඳවා ගන්න, තබා ගන්න තමයි මිනිස් ලෑල්ල තියාගන්නේ. මිනිස් ලෑල්ලේ බදාම ටිකක් දාගෙන මේසන් හැන්දින්, ඊට පස්සේ මේසන් හැන්දින්ම ඒ බදාම අරගෙන නිවාස ඉදිකිරීම. අපි ගල් බැඳීම නේද, ගඩොල් බඳිනවා. එතකොට කළු ගල් බැමි බඳිනකොට එහෙම ඔබ මේවා දැකලා ඇති. කපරාරු කරනකොට මේ මිනිස් ලෑල්ලට බදාම අරගෙන මේසන් හැන්දෙන් ඒවා තවරණ ආකාරයක් දැකලා ඇති. ඉතින් ඔය උපකරණ දෙකට පස්සේ තුන්වෙනියට මට මතක් වෙනවා ලම්බය කියන උපකරණය. චූටි දුවල පුතාලා දැකලා තියෙනවද මේ ඉතාලියේ තියෙනවා පීසා ඇලකුළුණ කියලා එකක්, දන්නවද? මේ පල්ලියකට ඉදි කරපු සීනුවක් සවිකරන ඉදි කරපු උස ගොඩ නැගිරලා. ඉතින් ඔබ දැක්කොත් එහෙම ඔබට පුදුම හිතෙයි. මමත් කල්පනා කරා පොන්චි කාලේ අනේ මෙච්චර ලස්සන නිර්මාණයක් කරනකොට ළඹය භාවිතා කළ නැද්ද කියලා මේ පෙදරේරුව. ඉතින් ඔබට පේනවා ඇයි මං ඒක එහෙම පීසා කුළුණ මතක් කරේ. ඔබේ නිවස ඇලවෙලා තිබුණොත් ඔබට බය හිතේ ගෙදර ඉන්න, ගෙදර කඩා වැටෙයි කියලා අපිට බය හිතෙනවා. ඉතින් දුවේ පුතේ මේ ඇදෙන්නේ නැතුව හරියට කෙලින් අපි කියන ළඹකව නේද, මේ ළඹයෙන් තමයි බිත්තියේ සිරස් භාවය පරීක්ෂා කරගෙන බැඳගෙන යන්නේ. පුංචි උපකරණයක් වුණාට පෙදරේරුවාට නැතුවම බැරි දෙයක් තමයි ළඹය කියන මේ උපකරණය. ඊට පස්සේ ලෙවලය. ඉතින් චූටි දුවල පුතාලා ලෙවලය දැකලා ඇති. දැන් බිමට සිමෙන්ති දානවනේ, සමහර නිවාසවල ටයිල් අතුරලා තියෙනවා. ඉතින් ඔබ බලන්න අපි නිවස සෝදන වේලාවක නිවසේ එක්තැනක හරි වැඩිපුර වතුර රැඳුනොත් අපි ටිකක් පෙදරේරු කර්මිකයට නේද දෝෂාරෝපණ මූවින් කතා කරනවා. අයියෝ මෙයා මේක හරියට ලෙවල් කරලා නැහැනේ. එහෙනම් මොකද්ද ලෙවල් එක? මේ බිම තිරස් අතට සම තලද කියලා බලන එක තමයි මේ ලෙවලයෙන් කරන්නේ. ඉතින් ඔබ දැකලා ඇති ස්ප්‍රීතු ලෙවලේ සහ බටයක් අරගෙන ලෙවල් කරන ආකාරයකුත් ඔබ දැකලා ඇති. අපි ඔබට කියනවා මේ පාඩම දිගටම සවන් දෙනකොටම දුවේ පුතේ අනතුරක් සිදු කරගන්නේ නැතුව මේ විවිධ ශිල්පීන් කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කරන්න. අනතුරක් සිදු කරගන්නේ නැතුව ටිකක් දුරින් ඒගොල්ලෙන් කටයුතුට බාධා නොවෙන්න ඔබේ නිවස ඉදි කරනකොට, නැත්තම් නිවස අසල නිවසක් ඉදි කරනකොට ඒ කාර්මික ශිල්පීන් කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කිරීම තුළින් ඔබට බොහෝ දේවල් දැන හඳුනා ගන්න පුළුවන්. ඉතින් ලෙවලිය ගැනත් කතා කරාට පස්සේ තවත් මට මතක් වෙනවා ඔය මොනව කරත් වැඩක් නැහෙනේ සවල තිබුණ නැත්තම්. සවලෙන්නේ බදාම ටික මිශ්‍ර කරගන්නේ. මම ඔබට කලිනුත් සඳහන් කළා වැලි, සිමෙන්ති, ජලයයි එකට මිශ්‍ර කරගත්තම ඒක බදාමයක්. ඉතින් මේ බදාමය මිශ්‍ර කර ගැනීම තමයි අපි සවලෙන් කරන්නේ. ඉතින් මේ බදාම මිශ්‍ර කරගන්න කලින් වැලි ටික හලා ගන්න ඕනේ. ওই වැලිවල ලොකු ගල් කැට එහෙම තියෙනවා. ඉතින් එතකොට ටිකක් අපහසුයි ලොකු ගල් කැට එහෙම තිබුණොත් යම් යම් කාර්යයන් කරගන්න. ඉතින් වැලි අපිට අවශ්‍ය ප්‍රමාණයට සිහින් වැලි ටික වෙන් කරගන්න අර අම්මා පිටිහලන්නේ පෙනේරෙන් අන්න පෙනේරෙන් පිටිහලන ආකාරයටම හැබැයි ඒක පෙනේරේ වගේ පුංචි උපකරණයක් නෙමෙයි වැලිවල ලොකු ගල් කැට අයින් කරලා අවශ්‍ය වැලි ටික අපි වෙන් කරගන්න සල්ලඩය යොදා ගන්නවා සමහර ප්‍රදේශවලට දුවල පුතාලා දන්නවා ඉතින් සමහර ප්‍රදේශවල ආයේ භාවිත කරන සල්ලඩේ රයිසිය කියන නම රයිසිය ඉතින් ඔන්න පෙදරේරු කර්මාන්තය ගැන මං කිව්ව නිසා මං අපේ ටීචර්ට කියනවා ටීචර් වඩු කර්මාන්තය ගැන වඩු කර්මාන්තයේදී භාවිත කරන උපකරණ ගැන අපේ පැටවුන්ට පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්නකෝ.
ඔව් සර් අපි බලමු වඩු කර්මාන්තයට මොනවද පාවිච්චි කරන උපකරණ ඒ වගේම ඒ උපකරණ වලින් ඉටු කර ගන්න කාර්යයන් මොනවද කියන එක. මුලින්ම අපි බලමු නියන ගැන. නියන කියන්නේ පුංචි උපකරණයක් වුණාට ඉතාම වටිනා විශාල වැඩ කොටසක් කරගන්න නියන උපකාර වෙනවා. ඒ කියන්නේ ලීයක අපි හිතමු සිදුරක් සකස් කරගන්න ඒ වගේම කැටයමක් කපා ගන්න අන්න ඒ වගේ දේවල් වලට නියන ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි නියන තනියම පාවිච්චි කරන්න බෑ. නියනක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් අපිට ඒකට ඕන වෙනවා අතකොලුව. අතකොලුව හා නියන කියන උපකරණ දෙක එකටයි භාවිතයට ගැනෙන්නේ. ඊළඟට අපි බලමු අඳුමිටිය. අඳුමිටිය කියන උපකරණයෙන් මොනවද කරගන්න පුළුවන්? අඳුමිටියෙන් ඕගොල්ලෝ දැකලා ඇති අපේ වඩු වැඩ කරන මාමලා ඇන ලීයකට ඇනයක් ගැසීමට වගේම ලීයකින් ඇනයක් ගැලවීමටත් අඳුමිටිය පාවිච්චි කරනවා. අඳුමිටිය ඒ කාර්යයන් දෙකටම තමයි සකස් කරලා තියෙන්නේ. ඊළඟට බලමු අත්කියත. අත්කියතෙන් මොකද කරන්නේ? ඔගලන්ගේ ගෙදර දොරේ තියෙන ගෘහ උපකරණ හොඳ නිමාවකින් සකස් කරගන්න අත්කියත ඕන වෙනවා. ඒ කියන්නේ ලී කපා ගන්න අත්කියත භාවිතා කරනවා. එතකොට වරක්කලේ කියන්නේ මොකක්ද? වරක්කලෙන් ලීයක අපිට හිතමු කෙලින් අතට රේඛාවක් ඉරක් ඇඳ ගන්න ඕන කියලා. අන්න එහෙම වුණහම වරක්කලය භාවිතා කරනවා. එතකොට තව තියෙන උපකරණයක් දඬු අඬුව කියලා. මොකන්ද මේ උපකරණේ? දඬු අඬුව. ටිකක් නම බරයි වගේ නේද? දඬු අඬුවෙන් කරන්නේ ලීයක් අපිට ඕන නම් කැටයමක් හරි සිදුරක් හරි හදාගන්න ලීයක ඒක තදින් හිර කරලා තියාගන්න භාවිතා කරන උපකරණයක් තමයි දඬු අඬුව කියන්නේ. ඒ වගේම තමයි යතු කැටය. යතු කැටේ භාවිතා කරන්නේ ලීයක් සුමට කරගන්න.
ටීචර් ඔහොම කතා කරගෙන යනකොට මට මතක් වුණා අපේ නිවසේ වැඩ කරපු මේ වඩු කාර්මික ශිල්පියා. අපි යාට ආදරයට කිව්වේ මේ වඩු මාමා කියලා. එයා මගෙන් අහනවා දවසක් මේ පුතා දන්නවද වරක්කලේට නම හැදුණු හැටි කියලා. ඉතින් අපි නේද මේ දන්නේ නැහනේ. මමත් කිව්වා ඔයගොල්ලෝ වගේ මොගොල්ලෝ දන්නේ නැතු ඇති. මං කිව්වා නේ දන්නේ නැණි මාමි කියලා. ඉතින් මෙන්න කියනවා මෙන්න මෙහෙම. මොකද මේ වඩු කාර්මික ශිල්පියා පාරම්පරික වඩු කාර්මික ශිල්පියෙක්. ඒ කියන්නේ එයාගේ පියා, ඒ පියාගේ පියා ඔක්කොම මේ වඩු කර්මාදි තමයි නිරත වෙලා තියෙන්නේ. මට හිතුණා ඇත්තටම මේ කිව්ව කතාව ඇත්තක් වෙන්නත් ඇති කියලා. වරක්කලය ගැන මෙන්න මෙහෙමයි නම හැදිලා තියෙන්නේ. අපි දැන් ටීචර් දැනුවත් කිරීමක් කළා වරක්කලයෙන් සිදු කරගන්න කාර්යය. වරක්කලයෙන් සිදු කරගන්නේ ලීයක රේඛාවක් ඇඳීම. එතකොට දැන් ලීයක රේඛාවක් අඳිනකොට ඔක ඇදුණොත් මොකද වෙන්නේ? අපි මේ දැවවලින් කරන නිර්මාණය බොහොම අවලස්සන වෙන්න පුළුවන්. ඉතින් වරක්කලෙන් රේඛාවක් අඳිනවනේ. ඉතින් වරක්කලේ මුලින් නමක් තිබිලා නැහැ. ලොකු බාසුන් නැහැ. නැත්තම් මේ ලොකු වඩු කාර්මික ශිල්පියා එයාගේ ගෝලයාට අතක වැඩ පුහුණු වෙන කෙනාට කියනවලු ළමයෝ මේ අරක දෙන්නකෝ කියලා. ඉතින් අරක කියන්නේ මොකද්ද? දැන් ගෝලයා අහනවලු මොකද ලොකු බාසුන් නැහැ අරක කියන්නේ? දැන් ඊට කලින් වතාවේ මේ ලොකු මාසුන් නැහැ දැන් ලොකු වඩු කාර්මික ශිල්පය කියන එතන ප්‍රධානියා වරක්කලය භාවිතා කළ ලීයක රේඛාවක් ඇඳලා ඒක පැත්තකින් තියලා මෙයා තවත් කාර්යයක නිරත වෙලා මෙයාට ආයෙත් වරක්කලයෙන් ඒ කටයුත්ත කරගන්න අවශ්‍ය වුණා. ඊට පස්සේ තමයි මේ කියන්නේ අර කියන්නේ ගෝලයාට ළමයෝ අර අරක දෙන්න කියලා. ඉතින් අරක මොකද්ද? දැන් ඕන නාම පදවල අවශ්‍යතාවය එතන පැන නගිනව නේද පුතේ? අරක මොකද්ද? දැන් ලොකු මාසුන් නැහැට මතක් වෙන්නේ නැහැ මොකද්ද අරක කියලා. යා කියනවා වරක්කලයක එකපාරක් කලේ ඉරි ඇඳි යකුට වරක්කලයක දෙන්න කියලා. ඉතින් ගෝලයා හිතවල වරක්කලයක එයා එදායින් පස්සේ කියනවලු මේ වරක්කලයක කියලා තමයි භාවිතා කරලා තියෙන්නේ. ටික දවසක් යනකොට වරක්කලයක වරක්කලය කියලා අපේ භාවිතයට අර අපේ කියවීමේ පහසුට නම වෙනස් වෙලා. ඉතින් එදායින් පස්සේ වඩු කාර්මික ශිල්පීන් වරක්කලය කියලා නම භාවිතා කරලා තියෙනවා ලීවල රේඛා අඳින යොදා ගන්නා මේ උපකරණයට. ඉතින් පුංචි පැටව වෙනේ මටත් මතක් වුණා අපේ ටීචර් මේ වඩු කාර්මික ශිල්පියා භාවිතා කරන උපකරණ ටික ගැන කතා කරගෙන යනකොට වරක්කලයේ නම හැදුණු හැටි ඔබට කියලා දෙන්න.
ඇත්තටම අපේ භාෂාවේ හරි අපූරු කතන්දරات එක්ක අලුත් අලුත් වචන නිර්මාණය වෙලා තියෙනවනේ නේද? මේකත් ඒ වගේ අවස්ථාවක්. ඊළඟට සර් කියන්නකෝ, ධීවර කර්මාන්තයේදී අපි භාවිතා කරන උපකරණ මෙවලම් මොනවද? අපි ඒ වාගෙන් කරගන්නා කාර්යයන් මොනවද කියන එක ගැන.
ඔව්. ඉතින් අපි මේ ටීචර් අහුව ප්‍රශ්නේ නේද? ටීචර්ට දැනගන්න නෙවෙයි අහුව, ඇත්තටම පුංචි පැටවුන්ට විස්තර කළ දෙන්න කියන ඉල්ලීම නේද තිබුණේ. චුටි පැටවුනේ මම මුලිනොත් කිව්වා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මැද තියෙන දූපතක්. අපි ලොකු වාසනාවක් සහිතව ඉපදිලා තියෙනවා. මෙච්චර ලොකු සාගරයක් මැද තමයි අපි ඉන්නේ. ඉතින් අපිට අවශ්‍ය ගොඩක් සම්පත් අපි මේ මුහුදින් ගන්නවා. ඒ අතරින් නේද මත්ස්‍ය සම්පත ප්‍රධානයි. ඉතින් මේ මසුන් අල්ලා ගැනීමට භාවිතා කරන උපකරණ ගැන තමයි කියන්න යන්නේ. හැබැයි තව ඔබ හිතාගන්න මේ මුහුදේ ගිහිල්ලා මසුන් ඇල්ලීම පමණක් ධීවර කර්මාන්තයට අයිති වෙන්නේ නැහැ. ඔබ දන්නවා රට මැද විශේෂයෙන් අපේ උතුරු මැද පළාතේ මේ තියෙනවා සෑහෙන වැව් ප්‍රමාණයක්. ඔය වැව් වල ඉන්නවා මිරිදිය මසුන්. ඒ මිරිදිය මසුන් අල්ලා ගැනීමත් ධීවර කර්මාන්තයට අයිති. නමුත් අපි වැඩිපුරම කතා කරන්නේ මේ කරදිය ධීවර කර්ම නැත්නම් මුහුදේදී කරන කටයුත්ත ගැන. දැන් මාදැල, මාදැල කියන වචනේ දිහා බැලුවොත් ඒ මහදැල තමයි පුතේ මාදැල වෙලා තියෙන්නේ. ඔබ දැකලා ඇති සමහර විට සමහර වීඩියෝස් වලින් නැත්නම් සමහර ඔබ සජීව S2කින් දැකලා ඇති. අපි මේ ධීවර ජනතාව විශාල ප්‍රමාණයක් ඔකට එකතු වෙනවා. එක ඔරුවකින් නැත්නම් බෝට්ටුවකින් මුහුදට ගිහිලා මේ ලොකු දැල හෙන්නලු විශාලයි. මේ දැල එලාගෙන එනවා. මේ දැල එලාගෙන එනවා. පැය දෙක තුනක් ගන්නවා මේ කටයුත්තට. පැය දෙක තුනකට පස්සේ විශාල පිරිසක් එකතු වෙලා මේ දැල හෙමින් 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 ගොඩට අදිනවා. කොහොම ගොඩට අදිනවා? මේ මහදැලක්නේ. මහදැලක මසුන් විශාල ප්‍රමාණයක් අසු වෙනවා. ඉතින් විශාල ප්‍රමාණයක් ඉන්නවා, විශාල ප්‍රමාණයක් මසුන් අසු වෙනවා. ඉතින් අපි දකිනවා හොඳ අස්වැන්නක් තියෙනකොට නේද? එතන ඉන්නවනේ ප්‍රධානියෙක්, මාදලයේ ප්‍රධානියට කියන්නේ මන්නඩිරාල කියලා නේද ටීචර්? මතකද ගිය අපිට පැරණි විෂය නිර්දේශයේ ගීතයකුත් තිබුණා මන්නඩිරාලගේ නමත් එක්ක. ඉතින් මන්නඩිරාල තමයි නායකයා මේ මාදලේ. ඉතින් මන්නඩිරාල ඇතුළු පිරිසට බොහොම සතුටක් ඇති වෙනවා. එතන විසිදැල, විසිදැල භාවිතා කරන්නේ මිරිදිය ධීවර කර්මාන්තයේදී. මං කියන ඇලවල්, වැව්, පොකුණු වගේ තැන්වල මසුන් අල්ලගන්න තමයි විසිදැල භාවිතා කරන්නේ. විසිදැල කියලා නම හැදිලා තියෙන්නේ කොහොමද? මේ දැල විසි කරනවා. විසි කරන්නේ බොහොම ලස්සනට දිගරෙන විදිහට. ඔබට අනිවාර්යයෙන්ම මේ දේවල් පුතේ අන්තර්ජාලයට ඔබ දැන් සමීපයිනේ. දෙමව්පියන් සමග අන්තර්ජාලයේ සැරිසරන මේ නම් ওই විදිහටම ඔබට ටයිප් කරලා හොයාගන්න පුළුවන් විසිදැලක ක්‍රියාකාරීත්වය පිළිබඳ වීඩියෝ එකක්. ඉතින් විසිදැලෙන් මිරිදිය ධීවරයන් භාවිතා කරනවා, මිරිදිය මත්ස්‍යයන් අල්ලගන්නවා. ඊළඟට මේ අපේ සාම්ප්‍රදායික දේවල් තමයි මේ ටීච මේ අතංගුව, කරක් ගෙඩිය, කෙමන කියන මේ ක්‍රම නේද? කෙමන අටවනවා කියලා කියන්නේ. එතකොට කරක් ගෙඩියක් ගහනවා. ඔහොම තමයි භාවිතා කරන්නේ. ඉතින් ඔය සාම්ප්‍රදායික වචන කීපයක් හම්බ වෙනවා, සාම්ප්‍රදායික උපකරණ හම්බ වෙනවා. ඒ ක්‍රම දැන් භාවිතා කරනවා අඩුයි. කෙමන අටවන එක, කරක් ගෙඩියෙන් මාළු අල්ලන එක දැන් තරමක් අඩුයි. ඊළඟට හම්බ වෙනවා දියාලුව කියලා උපකරණයක්. දියාලුව නිකන් හිතලා බලන්න මේ වචනෙත් එක දියාලුව. දැන් මුහුදේ මේ ඔරුවේ හෝ බෝට්ටුවේ යනකොට ඔබ දන්නවා මුහුදු රැල්ලත් එක්ක ඔරුවට බෝට්ටුවට මේ වතුර එනවා. ඕනවට වඩා මේ ඔරුවේ හරි බෝට්ටුවේ හරි වතුර පිරුණොත් මොකද වෙන්නේ? ගිලෙන්න පුළුවන්. ඉතින් දියාලුව කියන උපකරණය අපි අර කියන්නේ බූලිය කියලා නේ. චූටි බූලියක් නිකන් ඔය පොල් තෙල් එහෙම ගේන්නේ ගෙදරට. ඒ වගේ පුංචි බූලියක් වගේ එකක් කපලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ අර පිරෙන වතුර ටික අයින් කරන්න තමයි දියාලුව භාවිතා කරන්නේ. ඔරුව ගැන ඔබ දන්නවා, පාරුව ගැන ඔබ දන්නවා. ඒතර ඔරුව පාරුව පදගෙන යන්න භාවිතා කරන හබල ගැන දන්නවා. ඉතින් මේ ඔරුව පාරුව හබල මේ උපකරණ මේ වචන ධීවර කර්මාන්තය හා බැඳී පවතින වචන කියලා දැන් ඔබට හඳුනා ගන්න පුළුවන්. මම ආයෙත් කියනවා ධීවර කර්මාන්තය මිරිදිය ධීවර කර්මාන්තය කියන්නේ මේ ගොඩ බිම තියෙන ඇල දොල පොකුණු වැව් වලින් අල්ලගන්න මසුන් අල්ලා ගැනීමේ කටයුත්ත මිරිදිය ධීවර කර්මාන්තය කියලා අපි කියනවා. අර සාම්ප්‍රදායික ක්‍රම ගොඩක් භාවිතා කරන්නේ මේ මිරිදිය මත්ස්‍යයන් අල්ලගන්න. ටීචර් ඊට පස්සේ ලස්සන කවි එහෙම තියෙනවා නේද මේ පතල් කර්මාන්තය හා සම්බන්ධව?
ඔව් සර්, හරිම අපූරු කවි නිර්මාණය වෙලා තියෙනවා. අපේ අතීත මුතුන් මිත්තන් පතල් කර්මාන්තය හා සම්බන්ධව හරිම අපූරු කවි නිර්මාණය කරලා තියෙනවා. අපි දුලපතාලට දැනගන්නත් එක්ක පතල් කර්මාන්තයට අදාළ පුංචි කවියක් ගායනා කරමුද?
ඔව් නේ ටීචර්. අපි දැන් ටීචර්ගේ කටහඬ බොහොම මිහිරි නිසා අපේ පුංචිපට අපි දන්නවා. දැන් මුලින් ගීතයක් ඇහුවානේ නේද? මුලින් ගීතයක් අහුව එකේ දැන් ඉතින් කවියක් අහන්න ඔබ සූදානමින් ඇති. අපි ටීචර් ආරාධනා කරමු. නේද? ලස්සන කවි තියෙනවා පතල් කර්මාන්තය හා සම්බන්ධව. හැබැයි මම පොඩක් හොයලා බැලුවම වැඩිපුරම කවි නිර්මාණය වෙලා තියෙන්නේ මේ මිනිරම් පතල් හා සම්බන්ධව. පුතාලත් හොයලා බලන්න මැණික් පතල් හා සම්බන්ධව වඩා වැඩිපුරම මේ කවි නිර්මාණලා තියෙනවා පතල් කර්මාන්තය ගැන, මිනිරම් කර්මාන්තය ගැන. ඉතින් අපි ටීචර්ට ආරාධනා කරමු ලස්සන කවියක් අපිට ඉදිරිපත් කරන්න කියලා.
ඔව්, එහෙනම් දුල පුතාලත් හොඳට අහගන්නකෝ.
දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ බැසලා බඹ තිහක් කළු ගල සිතුරු කළේ බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ විස්තර කියමි දුම්බර මිනි රන් පතලේ.
හරිම ලස්සනයි අපේ ටීචර්ගේ ගායනේ. ඉතින් චූටි පැටවුනේ ඔන්න එතනත් නේද ඔබට ඇහෙන්නේ නැති පතල් කවියක තිබුණු ඒ පතලේ වැඩ කරපු ජනතාවගේ තිබුණු හැඟීම් තමයි ඉදිරිපත් කරේ. ඉතින් අපි බලමු පතල් කර්මාන්තදී විශේෂයෙන් මම දැන් මේ කියන උපකරණ භාවිතා කරේ පුතේ මැණික් පතල් වලදී. ඉල්ලම් කූර. අපි නිකමලත් කියනවා මේ ඉල්ලමක් පෑදුනා, වාසියක් ඇති වුණා, අපි කියන ඉල්ලමක් පෑදුනා කියලා. ඒතොර ඉල්ලමක් පෑදුනා කියන්නේ ඒ අදහස ඉල්ලම කියන්නේ මැණික් සහිත මේ පස් තියෙන කොටසට. ඉල්ලම කියන්නේ එතන. මොකද ඔය ඉල්ලමේ මැණිකක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒ ඉල්ලම් සහිත පස් කොටස අපි ඉල්ලම් කූර මේ අර අලවංගුව කියන්නේ ඔබේ ගෙදර. ඒ අලවංගුවට වඩා කුඩා පහසුවෙන් මේ හසුරවා ගන්න පුළුවන් යකඩ කූරක් තමයි ඉල්ලම් කූර. එතකොට ඒ ඉල්ලම් සහිත පස් කොටස කඩා ගන්න ඉල්ලම් කූර භාවිත කරනවා. දැන් ඉල්ලම් කූරෙන් කඩාගත් මේ ඉල්ලම උඩට ගන්න ඕනේ පතලෙන්. උඩට අරගෙන ගැරුම් වට්ටියට දාලා හරියට ඒක නිකන් ගෙදර නෑඹිලිය වගේ හිතන්න, නෑඹිලියට වඩා විශාලයි, නෑඹිලියෙන් හාල් ගන්නවා වගේ තමයි ගැරුම් වට්ටියේ ඉල්ලම් ටික සේදීම සිදු කරන්නේ. ඉතින් ගැරුම් වට්ටියෙන් කරන්නේ අර ඉල්ලම් සහිත පස සේදීම. මඩ ටික ගියාම ගල් ටික ඉතුරු වෙනවා. ඔබ මතක තියාගන්න දුවේ පුතේ, සාමාන්‍ය ගල් වලට වඩා මැණික් ගල් බරයි. අම්මා හාල් ගන්නකොට බැරි වෙලා හරි ඔය හාල් වල ගලක් දෙකක් තිබුණොත් ඒක යන්නේ අර නෑබිලිය අඩියටනේ. අන්නේ වගේ තමයි ගැරුම් වට්ටියෙන් ගන්න කොට ඒකට තමයි හැකියාවක් තියෙන්න ඕනේ. මේ මැණික් ගල් බර වැඩි නිසා යටකට යනවා. ඉතින් පස්සේ ගැරුම් වට්ටිය ගොඩට අරගෙන ඒක පරීක්ෂා කරලා මැණික් තියෙනවද කියලා බලනවා. දෝනාව ගැනත් කියවුණානේ අර කවියේ. දෝනාව කියන්නේ පොළව තුලින් අතුලින් සාදා ගන්න මාර්ගය දෝනාව. හරිට උමගයක් ගැන හිතන්න. දැන් ඔබ දකින්න අපේ අර මේ මුදල් නෝට්ටු වල මේ රම්බොඩ උමග නේ, උමග කියන එක දන්නවා. දුම්රිය මාර්ගවල තියෙන මේ බිංගේවල් ගැන දන්නවා. එතකොට බිංගයක් වගේ උමගක් වගේ තමයි පතල ඇතුලේ මේ හරස් අතර තියෙන මාර්ග දෝනාවල්. ඉරිසපුතේ දබරය, දබරය ගැන දන්නවද? දබරයෙන් කරන්නේ පතලේ තිබෙන අපි කියන්නේ. එතකොට දැන් අපි දැන් කියවනේ මේ ඉල්ලම් කූරෙන් ඉල්ලම් කඩනවා කියලා. මේ ඉල්ලම් ටික පොළොව උඩට ගන්නේ කොහොමද? දබරේ. දබරේ ගැන ඔබට චිත්‍ර එහෙම හොයාගන්න පුළුවන්, වීඩියෝස් හොයාගන්න පුළුවන් අන්තර්ජාලය. ඊට පස්සේ වාඩිය. මේ පතල් කර්මාන්තයේ නියැලෙන මේ පතල් කම්කරුවන් වාසය කරන්නේ වාඩිය. ඒක බොහොම සුවපහසු අඩු තැනක්. කෑම ටික හදාගෙන උයාගෙන කාලා ඔය මැස්සක් උඩකින් අර ඇඟේ මහන්සියට කොහොමත් ඉතින් නිින්ද යනවා ඒගොල්ලන්ට. ඉතින් බොහොම දුකසේ කටයුතු කරන රැකියාවක් තමයි. නමුත් මතක තියාගන්න ඔය පතල් කම්කරුවන්ට මැණිකක් හම්බුනොත් ඒගොල්ලන්ගේ දුක්බර ජීවිතය එක විනාඩියෙන් වෙනස් වෙනවා, කෝටිපතිව වෙන්න පුළුවන් වෙනවා. ටීචර් පතල් ගැන කියද්දි නේ මැණික් ගැන එහෙම කියද්දි අපිට ආඩම්බරය. මොකද ලෝකේ ප්‍රසිද්ධම මැණික් හම්බෙලා තියෙන අපේ රටේ, වටිනාම මැණික් හම්බෙලා තියෙන අපේ රටේ. තවත් රටවල මැණික් හම්බ වෙනවලු. නමුත් ලංකාවේ තරම් වටිනාකමෙන් වැඩි ලස්සන මැණික් හම්බ වෙන්නේ නැහැලු. ඒක අපේ රටේ ආඩම්බරයක්. ඒ වගේ මම ටීචර්කින් අහන්න කැමතියි ටීචර්, ලෝකෙ තියෙන පැරණිම කර්මාන්තයනේ කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයේදී භාවිත කරන උපකරණ සහ ඒවයින් සිදු කරගන්න කාර්ය අපේ පුංචි පැටවුන්ට පොඩ්ඩක් පැහැදිලි කරමු නේද?
ඔව්, අපි බලමු කෘෂිකර්මාන්තයට භාවිත කරන උපකරණ මොනවද, ඒවා වලින් කරගන්න කාර්යයන් මොනවද කියන එක. මුලින්ම නගුල. නගුල කියන උපකරණය දුල පුතාලට මතක් වෙනවා ඇති, ඔගලන් පින්තූරවල වීඩියෝවල දැකලා ඇති. අතීතයේදී නගුල කියන එකෙන් කුඹුර මඩ කරගන්න මී ගවයන් යොදා ගත්තා. වර්තමානයේ වෙනකොට නගුල විවිධ තාක්ෂණික නිමැවුම් එක්ක තාක්ෂණික මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. දියුණු ක්‍රම ශිල්පයක් බවට එකතු කරගෙන තියෙනවා නගුල කියන උපකරණයක්. ඊළඟට උදැල්ල. කුඹුරේදී ඒ මඩ ලියදි කොටන්න, ඒ මඩ පෙරලන්න උදැල්ල භාවිතා කරනවා. වියගහ. වියගහ කියන උපකරණය නගුලත් එක්ක සම්බන්ධ වෙච්ච එකක්. අපි දන්නවනේ නගුල කියන උපකරණය සම්බන්ධ කළේ මී ගවයොන් දෙදෙනෙකුට. එතකොට මී ගවයන්ගේ කර මත නගුල රඳවා ගැනීම සඳහා ලීයක් වැනි උපකරණයක් භාවිතා කරලා තියෙනවා. ඒකට තමයි වියගහ කියලා කියන්නේ. ඊළඟට පෝරු ලෑල්ල. පෝරු ලෑල්ලෙන් සිද්ධ කරන්නේ දුවේ පුතේ, කුඹුරේ වී ඉහින්න කලින්, ඒ කියන්නේ වී වපුරන්න කලින් කුඹුරේ මඩ මට්ටම් කළ යුතු වෙනවා. ඉතින් මේ කුඹුරේ මඩ මට්ටම් කරන්න භාවිතා කරන උපකරණේ තමයි පෝරු ලෑල්ල. ඊළඟට තියෙන උකුණු ගහ කියලා උපකරණයක්. මේක භාවිතා කරන්නේ අස්වනු නෙලා ගන්න කාලේදී. කුඹුරට ගේන ගොයම්, පාගලා, වී ටික, එහෙම නැත්නම් බැත ටික කුඹුරේ ඉතුරු වෙනකොට අපි කමතෙන්, කමත ඉතුරු වෙනකොට කමතෙන් පිටතට දානවන පිදුරු, අන්නේ පිදුරු ඉවත් කරන්න ගන්න උපකරණේ තමයි උකුණු ගහ කියලා කියන්නේ. ඊළඟට මොකද්ද මේ බෝලත්ත කියන්නේ? විශේෂ ශාක විශේෂයකින් හදාගත්ත කමත අතුගාන උපකරණයක් තමයි බෝලත්ත කියන්නේ. දූලා පුතාලගේ මේ කමතකට ගිහිල්ලා තියෙන අය, කුඹුරු ආශ්‍රිතව ඕගොල්ලන් මේ දේවල් දැකපු අය බෝලත්ත කියන උපකරණය අනිවාර්යයෙන්ම දැකලා ඇති. කමත අතුගාන නැත්නම් කමතේ බැත ටික එහා මෙහා කරන්න භාවිතා කරන උපකරණයක් බෝලත්ත. එතකොට මොකද යතුරු කියන්නේ? කමතේදී කුල්ල කියන උපකරණයට තමයි යතුර කියන නම භාවිත වෙන්නේ. එතකොට ලාහ, බුසල මෙන්න මේ වගේ උපකරණ වී එහෙම නැත්නම් බැත මැන ගන්න භාවිතා කරනවා. එහෙනම් කෘෂිකර්මාන්තයේදී මේ විදිහ උපකරණ අපි දැන් සාකච්ඡා කරපු කාර්යයන් කරගන්න භාවිතා කරනවා. සර් අපිට අපේ දූල පුතාලට කියලා දෙන්නකෝ කම්මල් කර්මාන්තයට විශේෂයෙන් භාවිතා කරන උපකරණ කිහිපයක් සහ ඒවායේ කාර්යයන් කිහිපයක්.
ඔව් ටීචර්. දුවල පුතාලා දන්නවා අපි කලිනුත් සඳහන් කරා දැන් මේ කතා කරපු කර්මාන්ත අපේ රටේ පැරණි සහ ජනප්‍රිය කර්මාන්තනේ පෙදරේරු කර්මාන්තය, වඩු කර්මාන්තය, දීවර කර්මාන්තය, පතල් කර්මාන්තය, කෘෂි කර්මාන්තය. මේ සෑම කර්මාන්තයකටම විශේෂ වෙච්ච උපකරණ තිබෙනවා. මේ ඒ විශේෂ වෙච්ච උපකරණවල බොහෝ කොටස් ලෝහ වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නේද? ඉතින් එතකොට ඒ ලෝහමය කොටස් නිපදවපු ස්ථානය තමයි කම්මල. රජතුමාගේ කඩුව, ඊළඟට ඊතල නේද, හෙල්ල, මේ ආරක්ෂාව සඳහා ඒ කාලේ භාවිත කරපු උපකරණ පවා නිපදවි කම්මල. ඉතින් කම්මල කියන්නේ ඉස්සර සෑම ගමකම තිබුණු කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්, මහා ලොකු එකක් නෙවෙයි. ඉතින් එහෙම කිව්වේ කර්මාන්ත ශාලාව කියලා මොකද ගමේ ගොවියෝ කම්මලට යකඩ කෑල්ලක් අරගෙන යනවා, වානේ කෑවැල්ලක් අරගෙන යනවා, තමන්ගේ අවශ්‍යතාවය අනුව කැත්තක්ද, පොරවක්ද, පිහියක්ද, උඳැල්ලක්ද, නැත්නම් නගුලේ තලයේද ඒ උමනාදී හදා ගන්න. ඉතින් කම්මල් කර්මාන්තයට භාවිත කළා විශේෂයෙන්ම මයිනහම කියන උපකරණය. මයිනහමෙන් වෙන්නේ යකඩ රත් කරගන්න ඕනි අවශ්‍ය විදිහට තලලා උණු කරලා මේ හදා ගන්න. ඉතින් යකඩ කෑවැල්ල රත් කරගන්න, උණු කරගන්න මයිනහමෙන් තමයි ඒ කම්මලේ තියෙන ලිපට මේ හුලං සපයන්නේ. සුළඟ දැකලා තින ඔබ අර ලීයක් වගේ එකක් තියෙනවා, ඒකේ අල්ලගෙන නේද ඉහළ පහළ කරනකොට ලොකු හුලං ධාරාවක් එනවා. එතකොට මේ අර ඔබ දන්නවා ගල්ලඟුරු දැන් පාවිච්චි කරනවා කම්මල්, නමුත් මුල්ම කාලේ පාවිච්චි කරලා තියෙන පුතේ පොල් කටුවඟුරු. දැන් නම් පොල් කටුවඟුරු වෙනකොට මේ මිලදී ගන්න පුළුවන් තියෙන ගල්ලඟුරු කියලා, මේ ඔබ දන්නවා නේද නොරොච්චෝලි ගල්ලඟුරු බලාගාරය කියලා, ඒකට ගන්න ගල්ලඟුරුත් දැන් පොලෙන්ද පොලේ විකුණන්න තියෙන නිසා ඉස්සර ගත්තා පොල් කටු අඟුරු. ඒක පොල් කටු අඟුරු ටික හොඳට දැල් වෙනවා. මේක පොල් කටු අඟුරු වල ගින්දර හරි සැරයි. එතකොට යකඩ ටික උණු වෙනවා. ඔන්න මයින්හම ගatti මේ ලෝහ උණු කරගන්න, රත් කරගන්න අවශ්‍ය සුළං ලබා ගන්න. ඊට පස්සේ මේ රත් වෙච්ච යකඩ කෑල්ල, උණු වෙච්ච යකඩ කෑල්ල එක ගින්දර පාට රතුම රතු පාට රත් වුණාම අල්ල ගන්නවා දෙහි අඬුවෙන්. අතින් අල්ලන්න බෑනේ. දෙහි අඬුවෙන් අල්ල ගන්නවා. දෙහි අඬුවෙන් අල්ල තියාගන්නේ කිනිහිර උඩ. කිනිහිර කියන්නේ ලෝහ වලින් හදපු ශක්තිමත් මේ යම් බාණ්ඩයක්. කිනිහිර උඩ තියලා මිටියෙන් තමයි තලාගන්නේ අවශ්‍ය හැඩය මතු වෙන විදිහට. ඉතින් ඔන්න ඔබට අපි උපකරණ කීපයක් කිව්වා කම්මල් කර්මාන්තයේදී භාවිතා කරන. ඉතින් ටීචර් ඊට පස්සේ අපි මොනවා ගැනද කතා කරන්නේ?
ඊළඟට අපි කතා කරන්නේ අපි භාවිතා කරන බාණ්ඩ හා උපකරණ නඩත්තු කිරීම ගැන. මේ උපකරණ හොඳින් භාවිත කරන ආකාරය ගැන. අපි බලමු මේ උපකරණ හොඳින් නඩත්තු කරන්න මොනවද කරන්න ඕන කියන එක ගැන. එකක් තමයි දිනපතා පිරිසිදු කරන්න ඕන දේවල් දිනපතා පිරිසිදු කරන්න ඕන. අපි පාවිච්චි කරන උපකරණවල සමහර දේවල් තියෙනවා දිනපතාම පිරිසිදු කරන්න ඕනේ. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම දිනපතා කළ යුතු වෙනවා. උදාහරණයක් විදිහට පිඟාන, කෝප්පය, ලේන්සු වගේ දේවල්. ඊළඟට කැඩි බිඳි ඇත්නම් ඒවා සකස් කරන්න ඕනි. පුටු, මේස, රාක්ක, අපි පාවිච්චි කරන බෑග්, ඉතින් ඕක චුට්ටක් කැඩුනායි කියලා එකපාරටම එළියට වීසි කරන්නේ නැහැ. ඒවා සකස් කරගන්න පුළුවන් හැකියාව අපිට තියෙන්න ඕනි. ඒ වගේම තමයි ඉරි ඇති දේවල් මහන්න පුළුවන්. අපේ ගෙදර තියෙන තීරරේදී, මේසරේදී, ඇඳුමක් එහෙම ওই චුට්ටක් ඉරුණයි කියලා අපි විසි කරන්නේ නැහැ නේද? මහලා නැවත පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපි සකස් කරගන්න ඕනි. ඒ වගේම තමයි ගෙවි ඇත්නම් තෙල් දැමීම වගේ දේවල් කරන්න ඕනි. එහෙම නැත්නම් අමතර කොටස් දැමීමක් කරන්න ඕන. මේ වගේ කාර්යයන් මෝටර්, කප්පි, මැෂින්, සපත්තු අන්න ඒ වගේ අපි භාවිතා කරන භාණ්ඩා උපකරණවල සිද්ධ කළ යුතු වෙනවා.
ඉතින් දුවේ පුතේ, ඔයාලා අහගෙන හිටිය අපේ ගුරුතුමිය පැහැදිලි කරලා දුන්න නිතර නඩත්තු කර යුතු දේවල් මොනවද කියලා. මං කතා කරගන්නවා ඒකම එකට එකතුවක් විදිහට පාවහන් පරිහරණයේදී කොහොමද ඒවා නිසි ලෙස නඩත්තු කරන්නේ. දැන් පාවහන් දාන්නේ කකුලටනේ. එතකොට ඒකට අඩු සැලකිල්ලක් දක්වලා බෑ. පාවහන් නිසා අපි කොච්චර ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවද? විස බීජ වලින් ආරක්ෂා වෙනවද කියලා ඔබම දන්නවා. ඉතින් වැසිකිළියට යාමේදී පාවහන් පළඳ යාම අනිවාර්යයි. මොකද නැත්තම් විස බීජ එන්න පුළුවන් අපේ හමහරහා පොඩි පොඩි මේ සතුන් ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මට මතකයි අපි පොන්චි කාලේ ගොඩාක් අපේ පාසල්වල මේ පෝස්ටර් එහෙම අලවලා තිබුණා, මේ සෞඛ්‍ය අංශ වලින් නිකුත් කරපුවා මේ වැසිකිළියට යාමේදී පාවහන් පැළඳීමේ තියෙන වැදගත්කම ගැන. හැබැයි දැන් දරුවෝ ඒව ගොඩක් දන්නවා. ඒ නිසා පාවහන් පරිහරණයේදී ගොඩක් සැලකිලිමත් වෙ මේවා නිසිතන ගලවන්න ඕනේ. වැසිකිළියට දාන පාවහන් දාගෙන නිවස තුලට එන්නේ නැහැ. විශේෂයෙන් මේ වගේ කාලයකදී පාවහන් වල වුණත් ඇවිල්ලා කොරෝනා රෝග විස බීජ එන්න පුළුවන් නිසා අපි එළියට දාගෙන ගිය පාවහන් දෙකක් සපතු දෙකක් වෙන්න පුළුවන්. ඒ දෙක නිවසට ඇතුල් වෙනකොට ආරක්ෂිත තැනක ගලවා ඇතුල් වීම හරි වැදගත්. ඒ වගේම පාදය කොහොමද අපි තබන්නේ සපතු දෙකක් දාගෙන, සෙරපො දෙකක් දාගෙන? ඒකත් හරි වැදගත්නේ. අපි පැත්තකට අඩිය තියුවොත් ඉක්මනටම සපත්තුවේ සෙරප්පුවේ අඩිය ගෙවෙනවා. ඒ වගේම අපිට ඒක දීර්ඝකාලීනව පුරුද්දට ගියොත් ශාරීරික ආබාධ ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඇවිදීමේ ඉරියව්ව වෙනස් වෙනවා. එතකොට ඒක කෙනෙකුගේ උසුළු විසුළු වලට ලක් වෙන්නත් පුළුවන් අපි ඇවිදීම මේ වැරදි විදිහට වුණොත්. ඒ හින්දා මතක තබා ගන්න පාවහන් පැලඳගෙන ඇවිදිනකොට විලුඹේ සිට ඇඟිලි වලට බර සමානව මාරු කරමින් ඇවිදින්න ඕනේ. කොහොමද ඇවිදින්නේ? විලුඹේ සිට. විලුඹ දන්නවනේ, දැන් මේ අහන ගමන් පුළුවන් විලුඹ බිමට තියෙනවා. කොහොමද ඊට ඇඟිලි වලට බර හැමීට මාරු කරනවා? ඊට පස්සේ ඇඟිලි පෙරට තබා ගමන් කරනවා. ඒ වගේමයි තමන්ගේ කකුලට ප්‍රමාණවත් සපත්තු දෙකක් ගන්න ඕනේ. සෙරපො දෙකක් ගන්න ඕනේ. ඕන්ට වඩා ලොකු පාවහන් දෙකක් පැලඳ ගත්තත්, ඕන්ට වඩා කුඩා සපත්තු දෙකක් පැලඳ ගත්තත් ඔබේ ඇවිදීමේ ඉරියව්වට ඔබට ගැටලුවක්. ඔබට ඒක ශාරීරිකවත් හරි අපහසුවක් නේ. කකුල හිර වුණොත් ඇවිද ගන්නත් බෑ. ඕන්ට වඩා ලොකුයි නම් ඒත් ඔබ ඇවිදින්නේ අපහසුවෙන්. ඒ නිසා අපිට හරි වැදගත් පාවහන් පරිහරණයේදී මම මේ කිව්ව කරුණු ගැන අවධානය යොමු කරන එක.
සපත්තු එහෙම නැත්නම් පාවහන් ගැන කතා කළ නිසාම එදිනෙදා ජීවිතයේදී අපට විවිධ භාණ්ඩ හා උපකරණ භාවිතයේදී යම් යම් දේ ගැට ගැසීමට සිදු වෙනවා. ඉතින් ඒකට එක උදාහරණයක් තමයි ඕගොල්ලන්ගේ සපත්තුවේ ලේස් ගැට ගැසීම. තව මොනවද මේ ගැට ගැසීම කියන කාර්යයත් එක්ක අපි එදිනෙදා සිද්ධ කරන්නේ? ඔව්, තව දෙයක් තමයි කොණ්ඩය ගොතා ගැට ගැසීම. අපේ දූලගේ කොණ්ඩය ගොතලා රිබන් එකකින් ගැට ගහනවා නේද අපේ අම්මලා? ඒ වගේම තමයි ඔගලගේ කෑම පෙට්ටිය අත්පිස්නාවකින් කෑම පෙට්ටියත් හරි අපූර්වට ගැට ගහලා තමයි ඉස්කෝලේට අරගෙන එන්නේ. ඉතින් මේ ගැට ගැසීම සම්බන්ධයෙන් තුන ශ්‍රේණියේදී දූලා පුතාලා ක්‍රියාකාරකමක යෙදුණා මේ වෙලාවේ මතක් වෙනවා ඇති. සෑ ඊළඟට අපි මොනවා ගැනද කතා කරන්නේ?
ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන. විශේෂයෙන් ආහාර මිලදී ගන්නකොට තමයි වැඩිපුරම මේවා ගැන බලන්න ඕනේ. ඉතින් ආහාර විතරක් නෙවෙයි, ඔබ දැකලා ඇති සමහර විට බොහෝ දේවල් වල දැන් මේ කල්ලිකුත් වීමේ දිනේ සඳහන් කරලා තියෙනවානේ. මම දැක්කා මේ ටීචර් අර අපි භාවිතා කරනවනේ සුවඳ වෙන්න යම් යම් දියර වර්ග ස්ප්‍රේ කරනවනේ. ඉතින් ඒ වායේ පවා තියෙන මේ කල්ලිකුත් වීමේදීනේ ඔබ හිතලා බලන්නකෝ. දැන් අර අපට පරිසරයේ දැන් අපි භාවිතා කරන මේ දවස්වල සැනිටයිසර්. දැන් සැනිටයිසර් වල පවා තියෙනවා කල්ලිකුත් වීමේදීනේ. ඉතින් කල්ලිකුත් වූ සැනිටයිසර් භාවිතා කිරීම අපට අපේ සමට නේද චර්ම රෝග ඇති වෙන්න හේතුවක්. ඒ නිසා ඔබ විශේෂයෙන් ආහාර මොකද ආහාරයක් ගත්තම මුඛය හරහා බඩට යන්නේ ඇඟ ඇතුළට ගියා කියන්නේ නොගැලපෙන දෙයක් නොසුදුසු දෙයක් අපි අනිවාර්යයෙන්ම රෝගී වෙනවා. ඒ නිසා ආහාර මිලදී ගැනීමේදී කල් ඉකුත් වීමේ දිනේ අංක 1ට බලන්න ඕනේ. අපි පුංචි දුවල පුතාලට මතක් කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. දැන්ට වසර 6කට 7කට කලින් අපි ප්‍රවෘත්තියක් ඇහුවා. අපි පාසලේදී මමයි ගුරුතුමියත් ඒ ගැන වැඩිපුර කතා කළා මේ ත්‍රිකුණාමලය පැත්තේ. එක ගෙදරක මවක් සහ දරුවෝ දෙදෙනෙක් මිය ගියා. ඔබ දන්නවා මිනිසුන් මිය ගියාම මේ මිය යන්න හේතුව ලෙඩ වෙලා නෙවෙයි මිය ගියේ. මේ දරුවෝ දෙන්නෙක් කියන්නේ පුංචි වයසක ළමයි දෙන්නෙක්නේ. මේ අම්මයි දරුවෝ දෙන්නයි මිය ගියාම වෛද්‍ය පරීක්ෂණයට ලක් කරා කොහොමද මිය ගියේ කියලා. කල්ිකුත් වූ පැනිබීම වර්ගයක් මේගොල්ලෝ බීලා තිබුණා. එහෙනම් කල්ිකුත් වීමේ දිනය බලන්න ඕනේ ආහාරයක් ගන්න කලින්. අහිංසක දරුවෝ දෙදෙනෙක් අර ආදරණීය මවක් ඒගොල්ලන්ගේ තිබුණ නොසලකිලිමත් භාවය නිසා මේ ලෝකෙන් සමුගත්ත කල්ිකුත් වීමේ දිනේ නොබලපු නිසා. ඒ නිසා පුතේ විශේෂයෙන්ම ආහාර පාන මිලදී ගන්නකොට කල්ිකුත් වීමේ දිනේ බලන්න. අනිකුත් භාණ්ඩවලක් තියෙනවා කල්ිකුත් වීමේ දිනේ සඳහන් කළා. එතකොට ඒ වගේ අවස්ථාවලදී පුතේ විවිධ රසායනික ද්‍රව්‍යයන් අපේ ශරීරයට ශරීරගත වෙන්න පුළුවන්. විෂසහිත දේවල් ඒ එතකොට කල්ිකුත් උනාගේ නරක වෙලානේ. ඉතින් ඒ කාරණා ගැන ඔබ සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ පුතේ ප්‍රමිති සලකුණ. හොඳ භාණ්ඩයක් මිලදී ගන්නකොට ඒ භාණ්ඩෙට හම්බෙනවා ප්‍රමිති සලකුණ. සමහර ඒවා තියෙනවා ව්‍යාජ කියලා. ඒ කියන්නේ බොරු ඒවා. තියෙන හොඳ භාණ්ඩය වගේ බොරුවට නිපදවන භාණ්ඩ අපි දැකලා තියෙනවා. ඉතින් හොඳ භාණ්ඩයක තමයි ප්‍රමිති සලකුණ තියෙන්නේ. මම ඔබෙන් අහුවොත් එහෙම ශ්‍රී ලාංකීය ප්‍රමිති කාර්යාංශය නිකුත් කරන ප්‍රමිති සලකුණ කුමක්ද කියලා ඔබ බොහොම අපූර්ව උත්තරයක් දෙයි. ISO සහතිකය කියලා. අපි පුතේ ඊළඟට භාණ්ඩයක් මිලදී ගන්නකොට කල්ිකුත් වීමේ දිනය ගැන වගේම ප්‍රමිති සලකුණ ගැන බලනවා. ප්‍රමිති සලකුණ හරි වැදගත්. ප්‍රමිතියක් කියන්නේ නේද? යම් හොඳ දේවල් අනුව යම් මට්ටමකට අනුව මිනිසුන්ට අහිතකර නොවන ලෙස නිපදවන භාණ්ඩ තමයි මේ ප්‍රමිති සලකුණ ලබා ගන්නෙ. ඉතින් දුවේ පුතේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය කියලා ආයතනයක් තියෙනවා. මේ ප්‍රමිති කාර්යාංශයේ මගේ ශ්‍රී ලංකාවේ නිපදවන සෑම භාණ්ඩයකටම මේ ප්‍රමිති සලකුණක් ලබා දෙනවා. හැබැයි එයාලගේ තියෙනවා කොන්දේසි ටිකක්. මොකද මිනිසුන්ට අහිතකර වෙන්න බෑ නේද? පරිසර හිතකාමී ඒවා කොම බලලා දෙනවා. එතකොට SLS සලකුණ දැක්කොත් ඒක තමයි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ මගින් ලබා දෙන සලකුණ. ඒ විතරක් නෙමෙයිනේ. තව ඔබ දකිනවා ඇති ISO කියලා සහතිකයක්. ISO මේ SLS සලකුණ බලන්නේ ශ්‍රී ලාංකිකයෝනේ. හැබැයි විදේශිකයන් ඔවුන් භාණ්ඩයක් මිලදී ගන්නකොට එයාලා බලනවා ISO සහතිකය තියෙනවද කියලා මේ භාණ්ඩේ. දැන් අපේ රටේ තියෙනවනේ සමහර විට විදේශ රටවල් වලින් අපේ රටට මේ ගෙන්නගත් ආනයනය කරපු භාණ්ඩ. ඒතර අපි බලන්නේ ISO සහතිකය. ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය කරන බොහෝ දේවල් විදේශ රටවලටත් යවනවා. ඒතර විදේශිකයන් ISO තමයි බලන සහතිකය. SLS ඒගොල්ලෝ ඇතර සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ SLS සහතිකයට වඩා ISO සහතිකය ගැන තමයි ඒගොල්ලෝ දන්නේ. ඉතින් දුවේ පුතේ තව වැදගත් වෙනවා නිෂ්පාදිත දිනය. දැන් අපි දකිනවා සමහර භාණ්ඩ තිබෙනවා නිෂ්පාදිත දිනයයි කල්ිකුත් වීමේ දිනය අතර බොහොම කෙටි කාලයයි තියෙන්නේ. වෙළඳපොලේ විකුණන්න තියෙන හතු දවස් 2යි 3යි තියෙන්නේ. ඒ වගේම යෝගට් වගේ නිෂ්පාදන බොහෝ විට සති 2ක් වගේ තියෙන්නේ. හැබැයි තේකොළ සැමන් වගේ දේවල් නිෂ්පාදිත දිනේ සිට කල්ිකුත් වීමේ දිනයට බොහෝ කාලයක් තියෙනවා. නමුත් ඔබටම ප්‍රයෝජනා කරනවා දුවේ පුතේ කල්ිකුත් වෙන දිනය තව තිබුණාට නිෂ්පාදිත දිනේ ගොඩාක්ම පරණයි නම් ඒ භාණ්ඩේ මිලදී ගන්න එපා. නිෂ්පාදිත දිනේ අලුත් භාණ්ඩයක් මිලදී ගන්නා විට ඔබට නැවුම් භාණ්ඩයක් පරිහරණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. නැවුම් භාණ්ඩයක් නැවුම් ආහාරයක් රස විඳීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ භාණ්ඩයක් මිලදී ගන්නකොට මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නකොට ඉක්මනින්ම විස වෙන්න පුළුවන් දේවල් නේ යෝගට්, කිරි, එකෙන් දියර කිරි, මොදෝපු කිරි, ඔය වගේ දේවල් වලට ඉක්මනින්ම කල්ිකුත් වීමේ දිනය පහුවෙලා තිබුණොත් ඔය දේවල් අපේ ශරීරයට අහිතකර තත්ත්වයට පත්වන ඔබ දැකලා තියෙන පුස් එහෙම හැදෙනවනේ. ඉතින් පුස් වගේ දේවල් බඩට ගියාම මොකද වෙන්නේ කියලා ඔබ දන්නව බඩේ ලෙඩ අපිට ඇති වෙනවා.
නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න අපේ පොඩ්ඩන්ට පුළුවන් ඔයගොල්ලන් තුන ශ්‍රේණියේදී නිර්මාණය කළා වගේ බ්ලැන්කට් මැස්ම යොදාගෙන පසුම්බියක් නිර්මාණය කරගන්න. හතර ශ්‍රේණියේදී බ්ලැන්කට් මැස්මයි දම්වැල් මැස්මයි යොදාගෙන ලෙන්සුවක් නිර්මාණය කරගන්නත් ඔගොලු පුරුදුනා නේද? ඒ වගේම තමයි අපතේ යන දේවල් යොදාගෙන ආදේශ සංගීත භාණ්ඩ නිර්මාණය කරගන්නත් ඔගලන්ට පුළුවන්. මොනවද මේ ආදේශ වාද්‍ය භාණ්ඩ කියන්නේ? අපි බලමු උදාහරණ ටික. ටින් දෙකක් බැඳගෙන ආදේශ තම්මැට්ටමක් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට පොල් කටු, තාච්චි පියන් වගේ දේවල් වලින් ආදේශ තාලම්පටක් නිර්මාණය කරන්න පුළුවන්. ටොනික් මූඩි වලින් පන්තේරුවක් නිර්මාණය කරන්න පුළුවන්. ලොකොටින් එකකින් බෙරයක් හදාගන්නත් පුළුවන්. ඒ වගේම උණ බටයකින් උණ බට බෙරයක් හදාගන්නත් පුළුවන්. එහෙනම් දූල පුතාලා මෙන්න මේ වගේ නිර්මාණාත්මක වැඩවලත් යෙදෙන්න මේ ගත කරන නිවාඩු කාලය තුල.
ඉතින් දුවේ පුතේ, මේ ඔබ ඉගෙන ගන්න ආදේශ සංගීත භාණ්ඩ මම හිතන විදිහට ඔබ බොහෝ විට පෙර පාසලේදී නැත්නම් එක ශ්‍රේණියේදී දෙක ශ්‍රේණියේදී විවිධ සෞන්දර්යාත්මක වැඩවලට මේ වගේ ආදේශ වාද්‍ය භාණ්ඩ යොදා ගන්න ඇති. ඉතින් දුවේ පුතේ, ඔබේ ජීවිතය මේ විවේකයෙන් ගෙවන කාලයක් නෙමේ ඔබට ලැබිලා තියෙන්නේ. හැබැයි විවේකයෙන් ගෙවන මේ කාලය අර්ථවත් කරගන්න නම් අපේ ගුරුතුමිය මතක් කළා වගේ ආදේශ සංගීත භාණ්ඩ කීපයක් නිපදවාගෙන විවේක වේලාවට ගීතයක් දෙකක් තාල තබමින් ගායනා කරලා ඔබේ ජීවිතය තව ටිකක් සතුටින් ගෙවන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේම අනේ ඉතින් මේ පාඩමේ තවත් ඔබ සමග තව දවසක් කතා කරන්න වෙයි කියලා මට හිතෙනවා. මොකද රසවත් දේවල් සමූහයක් තව අපිට ඉතුරු වුණා. නමුත් කාල වේලාව අවසන් වීගෙනයි එන්නේ. ඒ නිසා ටීචර් අපි අදත් අපේ දරුවන්ට තෑගි කියන ප්‍රශ්නේ ඉදිරිපත් කරමුද?
ඔව් සර්. අද අපේ දරුවන්ගෙන් අපි අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය. මින්නේරිය වැවතැන වූ රජතුමා කවුද? මින්නේරිය වැවතැන වූ රජතුමා කවුද? මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු 0.7.33.78.2.1 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් හරහා අපට එවන්න ඕනි. නැවත දුරකථන අංකය කියන්න 0.7.33.78.2.1.
ඉතින් දුවේ පුතේ, අපි දන්නවා බොහොම රසවත් කාල පරිච්ඡේදයක් අපි ඔබත් සමග ගත කළා. ඔබත් බොහොම රසවත්ව අහගෙන හිටියා කියලා අපි දන්නවා. ඔබේ උත්තර දීම්, ඔබේ කෙටි පණිවිඩ අපිට ලැබෙනකොට අපි බොහොම සතුටු වෙනවා. අපි දන්නවා බොහෝ සිසුන් ප්‍රමාණයක් ඌව පළාත වගේම අනිකුත් පළාත්වල අයත් අපේ ඌව ගුරු ගෙදරට දැන් සම්බන්ධ වෙලා සවන් දෙන බව. ඒ වගේම ඔබට මතක් කරන්නම්, අපි මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ඔබට පුළුවන් මුහුණු පොත හරහා මේ පාඩම් වලට නැවත වාරයක් ඔබට සවන් දෙන්න. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම මමයි අපේ චන්ද්‍රිකා ටීචයි දෙදෙනාම පහශ්‍රේණිය පරිසරය පාඩම අප පරිහරණය කරන දේ කියන පාඩමේ දෙවැනි කොටසින් සමුගන්නයි සූදානම් වෙන්නේ. මම ඔබේ ආදරණීය ගුරුතුමා අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ.
මම ඔබේ ආදරණීය ගුරුතුමිය චන්ද්‍රිකා උදයන්ති අමරතුංග.
ඔබට සුබ දවසක්.
ආදරණීය දුවේ පුතේ, අද ශිෂ්‍යත්වය පරිසරය පාඩම එක්ක ඌවේ ගුරු කෙතරින් ඔබ හමු වුණේ බණ්ඩාරවිල මධ්‍ය මහාවිද්‍යාලයේ අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමා සමගින්, බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුමෑණියන්. අපි තවත් පාඩමකින් හමුවෙමු. ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැපුළුම.